අද අපි අලෝභ භාවනාවයි කරන්නේ. එතකොට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අලෝභ කුසල මූලයක් වේද ඒ සුතමේ ප්‍රඥාව පුරාලන. එතකොට මෙතන පෙන්නනවා සුතමේ ප්‍රඥාව සවිතක් සවිචාර සමාධිය අදිචිත්ත ශික්ෂාව සමත නිමිත්ත නෙක්ඛම් විතක්කේ අනඤ්‍යත නස්සාමීති ඉන්ද්‍රිය නෙක්ඛම් පවිචාරේ කාමේසන ප්‍රහාණය සමාධි ස්කන්ධේ. ඉතින් අපි මේ කාරණා ටික බලමු. එතකොට අපි එහෙමනම් තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒකේ පෙන්නනෝ මේ සුතමය ප්‍රඥාව කියන එක. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? යම් ධර්මයක් තථාගතයන් වහන්සේකින් හෝ ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙන් අහලා දැනගන්නෝ ඒක මෙනෙහි කරනෝ කුමන ධර්මයක්ද? දුක බව අසහා දැනගන්නෝ, දුක්ඛ සමුදය බව අසහා දැනගන්නෝ, දුක්ඛ නිරෝධය බව අසහා දැනගන්නෝ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව අසහා දැනගන්නෝ. එතකොට මෙතෙන්ද මේ සමුදය අස්තංගමී කියන එක ඇතුළත්. එතකොට යම් සමුදය ධර්මයක් වේද ඒ මගින් නිශ්චය කරන්නේ විද්‍යාමාන කරන්නේ දුක්ඛේමයි. මේ බව හොඳින් දැනගන්නේ වටහාගන්නේ අන්න ඒක සුතමේ ප්‍රඥා කොටසට ඇතුළත් වෙනවා. එතකොට මේක යම් කිසි සිතීමක් කියනොද ඒක චින්තාමේ ප්‍රඥාවට වැටෙනවා. ඊළඟට වැඩි දියුණු කිරීම කියන එක භාවනාමේ ප්‍රඥාවට ඇති වෙනවා. එතකොට මේකේ තේරුම් ගන්නවා ඉතින් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානවල සමුදය අස්තංග මේ දන්නේ දක්නේ පුන පුනා ඇතිවන්නේ දුක්ඛේමයි. ඉතින් හැම ලෝකෙම ඉපදීම දුකයි කියන එක තේරුම් ගන්න. එතකොට මේ සුතමේ ප්‍රඥාවෙන් අපි එනවා මෙතින් සවිතක්ක සවිචාර සමාධිය කියන එකට. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එක. එතකොට හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ සවිතක්ක සවිචාර සමාධිය කියන එක මේ දිබ්බ විහාරය, බ්‍රහ්ම විහාරය, අරි විහාරය, ආනීජ විහාරය යන සතර විහාරයෝ සවිතක්ක සවිචාර සමාධියට ඇතුළත් වෙනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේකේ සම්පූර්ණත්වයේ කියන එක මේකෙන් අඩුතරමින් එක විහරණයක්වත් එක ධර්මයකින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දිබ්බ විහාරයෙන් එකක්, බ්‍රහ්ම විහාරයෙන් එකක් අන්න ඒ වගේ අදහස් කරන්නේ. එතකොට අරි විහාරේ කොටස් හතරක් වෙන අඩු වශයෙන් සෝවාන් ඵල චිත්තය හරි තියෙන්න ඕනේ. එතකොට බ්‍රහ්ම විහාරේ මෙත්තාව හරි තියෙන්න ඕනේ. ආනිජ විහාරයත් අන්න ඒ විදිහට තමයි බලන්න තියෙන්නේ. එතකොට අපිට පෙන්නවා ඔය මේ කායානුපස්සනාවේ අපි දිබ්බ විහාරයට එනවා. ඒකේ පටිච්චසමුප්පාදයේ පුරුකක ඇති ධානී කියන එක ඇති වෙනවා. එතකොට බ්‍රහ්ම විහාරේ එනකොට අපි දන්නවා මේ විපරිණාමී නිසා ඇති වුණු දුක්ඛය මෙත්තාව මගින් ඉවත් කළා. ලෝභ දෝෂ මොහ ඉවත් කිරීමට අදිදාලම් කියන එක සැකසෙනවා. ඒකෙන් අපිට ඇති වෙනවා මේ අරිය විහාරේ දුකයි ඒ වගේ දුක්ඛ සමුදය ඇති වෙන බව දැනගන්නවා. දැන් අපි ඉස්සෙල්ලා කාරණා දෙකෙන් අපි දිබ්බ විහාරයෙන් අපිට පේන පටිච්ච සමුප්පාද කතාව. ඊට පස්සේ බ්‍රහ්ම විහාරයෙන් ඉතින් අපි මේ දුක්ඛේ කතාව කියන එක දන්නවා. ඒතකොට දුක්ඛේ දුක්ඛ සමුදයයි අපි තේරුම් ගන්නවා. ඒක තේරුම් අරගෙන කිසිවක් මගේයි නොගනිනවා. අන්න ඒක තමයි අරිය විහාරය කියන එක වෙන්නේ. ඊට පස්සේ ඉතින් ආනිජ විහාරයේ ඉතින් මේ සංස්කාරය මගේයි කියලා දන්නේ නැහැ. ඉතින් එහෙනම් ඕගලන්ට පේනවා මේ දිබ්බ විහාරයෙන් තමයි බ්‍රහ්ම විහාරය. ඊට පස්සේ දිබ්බ විහාර බ්‍රහ්ම විහාර වනු තමයි අරිය විහාරය. ඊට පස්සේ අරිය විහාරය ඇති වෙලා තමයි ආනිංජ විහාරය කියන එක මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඔක හරිය ලස්සන යෝගේ අනිත් පැත්තටත් බලන්න පුළුවන්. අමෝහ පාරේ එනකොට අපි ඔකේ අනිත් පැත්තට බලනවා කියන එක සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් අපි පස්සෙන් ස්ලයිඩ් එකට යමු. ඒ පස්සෙන් ස්ලයිඩ් එකේ පෙන්නනවා අදිචිත්ත ශික්ෂාව කියන එක. එතකොට මේ අදිචිත්ත ශික්ෂාවෙ පෙන්වන්නේ මෙනව සංඥා නා සංඥායතන හදන සංස්කාර පළමුව ඉවතලන්නේ දෙවෙනි අරූප ධාන සංඥා ඉවතලන්නේ තුන්වෙනි රූපේට නිත්‍යයි කියන එකතු කරන ලද සංඥා ඉවතලන්නේ නම් අදිචිත්ත ශික්ෂාව සඳහා පදනම කියන එක සකස් වෙනවා. එතකොට ඔකේ පෙන්වන මේ සම්මා ඥානිය තුළ ඇති ප්‍රඥාව අදිචිත්ත ශික්ෂාව තුළ ඇති කියලා. මොකද්ද ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියන්නේ සමුදය අස්තංගමී දැකලා දුක නැති කිරීමට පමා නොවීම කියන එක. එහෙමනම් මේ පෙන්වන්නේ ඔය රහතන් වහන්සේ මේ විදිහට මේක ලියලා තියෙන්නේ සම්මාඥානිය තුල ඇති ප්‍රඥාව ආදී චිත්ත ශික්ෂාව තුල තියෙනවා කියලා. ඒක කියන්නේ මොකද්ද? මේ මේ ඉහත තුන් කාරණාවක් අපි කිව්වා. නිවසඤ්ඤා, නාසඤ්ඤායතන හදන සංස්කාර, අරූප ධාන සංඥා, රූපීර නිට්ටයයි කියන්නේ. අන්න ඒක දැකලා මේක ඉවත් කරන්න පමා වෙන්නේ නැහැ කියන එකයි. අන්න ඒකයි සම්මාඥානිය තුල ඇති ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මම කිව්වා මේක අර ඉස්සෙල්ලා සවිතක්ක සවිචාර සමාධියෙන් අපි එනවා කියලා ආනන්ද විහාරයට නේ. දැන් ඉතින් ඒකේ අමෝහයත් එක්ක ඔක අනිත් පැත්තට යනවා. එතකොට ඒ කියන්නේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන හදන සංස්කාරයන් ඉවතලන. ඒක ආනන්ද විහාරයේ තියෙන එක. ඒවා එපා. ඒක ඉවතුලයින් පස්සේ මේ සංස්කාර නිසා අපි සංඥාවන් ගන්නවානේ, අත්තා කර ගන්නවානේ. ඇඩ්වාන්ස් එකේ බලලා තියෙන්නේ. ඒතර සංස්කාර නිසා අත්තා වෙන. එහෙනම් මේ සංඥා එපා. එහෙමනම් මේ අරූප ධාන සංඥා ඉවතලීම කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ රූපේට නිත්‍යයි කියලා ඒ අරූප ධාන සංඥාවල ඉවයි හිටපු නිසානේ, මහා කප්ප ගණන් හිටපු නිසායි රූපේ අපි හොඳයි කියලා ඉගන්නේ. එතකොට රූපේ නිත්‍යයි කියන කතාව ඉවත් වෙනවා. එහෙමනම් පේනවද මේ ඉස්සෙල්ලා බලපු මේ සවිතක්ක සවිචාර සමාධිය අනුත්පත්තට ඇවිල්ලා තමයි මේ විදිහට අයින් කරලා අධිචිත්ත ශික්ෂාව අනුලෝම ප්‍රතිලෝම බැලීමෙන් තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඊළඟ එහෙනම් අපි අධිචිත්ත ශික්ෂාවෙන් අපි ඊළඟට යමු 6 වෙනි ස්ලයිඩ් එකට. ඒක පෙන්නනවා සමත නිමිත්ත කියන එක. සම්මා ඥානිය තුල ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුලට කාවදින්නේ යම් ධර්මයක් පහකල යුතුද ඒට සමවදී. අන්න ඒක තමයි සමත නිමිත්ත කියලා කියන්නේ. මොනවට මොනව පහ කරන්නද සමවදී? ලෝභ, දේශ, මෝහ. ඒක පහ කිරීමට සමවදී තමයි එතන පෙන්නන්නේ සමත නිමිත්ත. ඉතින් ලෝභය කියන කතාව උතන් ටිකක් ගැඹුරට යනවා. එතකොට ඒ කියන්නේ උතන් නිකම්මත් නෙමෙයි අන්තිමට ගත්තාම. අර මෝහේ නිසා ඇති වෙන දේශයක් තියෙනවද? දේශේ නිසා ඇති වෙන ලෝභයක් තියෙනවද? අන්න ඒවත් අයින් වෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමයට අයින් කිරීමක් තමයි උතන පෙන්නන්නේ. එතකොට ඒක ඇති වුණා නම් ඒ සමත නිමිත්තෙන් අපිට එනවා නිකම්ම විතක්කය කියන එකට. ඒක පෙන්වන සමත නිමිත්ත තුළ ඇතිවෙනා වූ නික්කම් මේ මගින් අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. මෙතින්දි කුසලයේ කෙලවර වෙන්නේ නිර්වාණයයි. එතකොට දැන් ඉතින් මේකේ මේ දැන් අපි දන්නවා අදි සීල ශික්ෂාව තුළ අඩුම තරමේ අපිට තියෙනවා මේ මෙත්ත අප්‍රමාණي අඩංගුයි. එතකොට මේකට අමතරව තවත් පහ කරන්න තියෙන මොන අකුසලයක්ද? අපි අකුසලයන් පහ කිරීම කියන එක මෙත්තාවට එනකොට ඇවිල්ලා නේ. මෝහ නිසා වෙන ලෝභය කියන එක තමයි අපි අයින් කරන්න ඕනේ. ඉතින් මේක මේ සංස්කාර විශේෂලා ප්‍රධාන වූ ධර්මයෝ. දැන් මොන ධර්මයන්ගේ බලපෑමද? අපි දන්නවා සම්මා වාචා ඩයග්‍රෑම් එකේ පිසුනා වාචය නිසා මෝහය කියන එක ඇති වෙනවා කියලා. ඉතින් අපි හිතනවා මේ මේක නිසා වෙන් කිරීම හොඳයි කියලා. අපි නිතරම කරන්නා වූ දෙයක් නේ. දැන් අපි දන්නවා බල්ලද මිනිස්සුද වටින්නේ. එතින්දී අපි දන්නවා මේ මිනිස්සයාට අපි මේ තන දීම කියන එක තියෙනවා නේද? එතකොට ඒ කියන්නේ ඉතින් ඒකේ යම් කිසි මේ මිනිස්සයාට තනක් දෙන්නේ මොකද යා? බල්ලට වැඩි කාලයක් ඉන්නවා. ඒ වගේම මිනිස්සයාටද සලකන්නේ දෙවියටද? දෙවියට සලකනවා. මොකද දෙවියා බොහෝ කාලයක් පවතිනවා. එතකොට ඒ කියන්නේ නිත්‍යභාවය නේද? එතකොට දැන් අපි දන්නවා මේ මනුස්සයා මැරෙනවා නම් අපි බල්ලට සලකනවා. දෙවිය මැරෙනවා නම් මනුස්සයාට සලකනවා කියන අර්ථය තියෙනවා. මේ නිත්‍යභාවයේ බලපෑම කියන එක තියෙනවා. ඒතර යම් කිසි නිත්‍යභාවයක් තියෙනවා නම් ඒක මෙත්තාවට හානියක් වෙනවා. ඉතින් මෙන්න මේක ඉවත් වෙන්න ඕනේ. ඉතින් අද උදේ අර මෝනින් මෙඩිටේෂන් එකත් එක්ක බැලුවා නම් ඉතින් මුතන අපිට පේනවා මේ අවස්ථාවේදී මේ අපි කතා කරන්නේ. ඉතින් අපිට ඔය දැන් බල්ලා මනුස්සයා විතරක් නෙමෙයි කෙනෙකුට තවත් බලන්න පුළුවන් ඉතින්. දැන් සමාපatti මේ ධර්මයන් තියන අය ඉන්නවනේ. ඒ අය අතරට සමාපatti නැති කෙනෙක් දැම්මොත් ඒව ගැලපෙන්නේ නැහැ කියන එක තියෙනවා. අන්න ඒ වගේ තමයි නේද? එතකොට ඒක නිසා අපි අරයව අයින් කරන්න හදනවා. හැබැයි තින් සමාපatti නිත්‍යභාවයක් නැtei කියලා දන්නවනේ. එහෙනම් ඉතින් අයින් කරන්න කතාවක් ඇත්තේ නැහැ. පලාස කරන්නේ නැහැ කියන එක තියෙනවා. ඒක ඔය විඥානීය නොගලපීමක් නෙතියන්නේ නේද? නිතරම තියෙන විඥානීය නොගලපීමක්. එතකොට ඒක පිසුනා වාචයේ ඉතින් ඕක නිසා සෝකේ හිතන් ඇති වෙනවා. ඉතින් නොගලපීම තමයි අපි අත්හා කරගෙන තිනවා කියන එකටත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි මෙතන ඉගෙන ගත්තා මේ නික්කම් මේ විතක්කේදී අපි මේ මොනවද මේකෙන් පහ කරගෙන යනවා කියන දා මේක පෙන්වන මේ කුසලයේ කෙලවර නිර්වාණයයි කියලා. ඒ කියන්නේ මම අයින් කරන්නේ නැමේ. මේ ඉහළ ධානයන් හිටන් මම කල්පනා කරනවා ඒවත් නිත්‍යභාවයක් නැහැ. එහෙනම් මම අර පලාස කරගෙන කතාවක් හෙමු. ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පිසුනා වාචය නිසා ඇති වෙන මෝහය වෙන්කල යුතුයි කියන කතාව හෙමු නැති වෙනවා. ඒකට එහෙනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකේ පෙන්නනවා මේ අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය කියන එක. ඒ අනඤ්ඤතං කියලා කියන්නේ පෙර නොදන්නාලද කියන එක. ලියාගන්න නැති කෙනෙක් ඉන්නවා නම් ලියාගන්න පුළුවන්. අනඤ්ඤතං ඥාතං කියලා කියන්නේ පෙර නොදන්නාලද. ඒ කියන්නේ පෙර නොදන්නාලද සත්‍ය. නස්සාමි ඉති. නස්සාමි ඉති කියන්නේ දැනගන්නෙමි. ඒ පෙර නොදන්නාලද සත්‍ය දැනගන්නෙමි කියන එක තමයි මේ පෙන්නන්නේ. එතකොට ඒක තමයි මේ පෙන්නන්නේ අවබෝධ නොවුනා වූ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් වේද ඒ අවබෝධය ලබා ගැනීම සඳහා විරිය ආරම්භ කරගන්න. එතකොට මේ විරිය කියන එක තුන් ආකාර වෙනවා. නූපන්න කුසල් නොයිපදනවා. එතකොට මේක හරියට ඕගලන්ගේ පළවෙනි විරිය වාගේ නේද? රණුප්පන්නානම් පාපකානම් කියන්නේ නේද? අන්න ඒ විදිහට තමයි පළවෙනි එක බලන්න. ඊළඟට දෙවෙනි එකද පෙන්නන උපන් කුසල් නොනසී පැවතීම සඳහා විරිය උපද්දවන. ඒක හරියට ඕගලන්ගේ හතරවෙනි විරිය වාගේ නේද? උපන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසයි මුලාවිතපත් වෙන්නේ නැහැ කියලා. ඊළඟට පෙන්නන නූපං කුසල් ඉපදීම සඳහා විරිය. ඒක ඕගොල්ලන්ගේ තුන්වෙනි විරිය වාගේ නේ. තුන්වෙනි විරියත් පෙන්නන කුසලා මේ කුසල් උපදන්න හදනවා කියලා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය නේ. එතකොට අන්නේ විදිහට තමයි මේක බලන්න තියෙන්නේ. එතකොට මෙතන මේ නූපං කුසලයේ කිම? නිවනට යමු නොවු යම් දහමක් තමා කර පවත්නන්නේද ඒ ඉවත් කිරීමයි. මෙන්න මේවා තමයි අර සමාපatti ධර්මෝ කියන එක. එතකොට මේක හතරවෙනි ධ්‍යාන ඉඳන් අටවෙනි ධ්‍යාන දක්වා වූ සමාපatti නිසා ඇති වෙන ස්වභාවය තමයි මේ පෙන්නන්නේ. ඉතින් දැන් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නවා. දැන් නික්කම් විතක්කේ කියන එකේ ගත්තාම අපි පිසුනා වාචයත් එක්ක සම්බන්ධ කරලා පෙන්නවා නේද? පිසුනා වාචයේ මෝහය වෙන් කළ යුතුයි කියලා නේද? ඉතින් උතන විසුනා වාචයේ ගුවා විඥානී නොගලපීම කියන එක බලන්න. ඉතින් විඥානී නොගලපීම කියන එක දැන් අපිට පේනවා විසුනා වාචයේ ඒ අර්ථය තියෙනවා. දැන් අපි හිතමු බිල්ඩින් සයිට් එකක දැන් මිනිස්සු වැඩ කරනවා. එක මිනිහෙක් හරියට වැඩ කරන්නේ. එතකොට ඉතින් ඕකේ ලොක්ක බයිනවනේ මේ මිනිහයාට බොහොම පරස වචනින් එහෙම බැනලා. එතකොට පරසා වාචය කළා. ඊට පස්සේ අරයා දැන් කපන්න උනුනහම කට්ටිය අයින් කරනකොට මෙයාම තමයි ඉස්සෙල්ලාම අයින් කරන්නේ. විසුනා වාචයේ මින් කිරීම කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ ඉතින් උතන තියෙන්නේ අර වැඩ කරන කට්ටියට මෙයාව ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? තව කෙනෙකුට මේ මොනසෙ හොඳ වෙන්න පුළුවන්. විඥානේ නොගැලපීම කියන එක නේද? එතකොට ඉතින් විඥානේ නොගැලපීම දැන් මම පෙන්නේ සමාපatti. ඇති අය අතරට ගත්තාම සමාපatti නැති අයකු නොගැලපෙනවා කියන එක තියෙනවා. එතකොට මේක විඥානේ නොගැලපීම ලෙස සලකන්න පුළුවන්. එතකොට අන්නේ සමාපatti ධර්මය තමයි අපි මෙතනින් පහ කරන්නේ. මගේ නොගැලපීම ඇවිල්ලා තියෙන්නේ මම සමාපatti අල්ලගෙන ඉන්නේ නේද? එනම සමාපatti අයින් කරා නම් ওই කතාව නෑ. ඉතින් අපිට හැමදාම තියෙන විඥානේ නොබලපෙන්නේ. දැන් පළවෙනි ධානයේ දැන් පාන් කැල්ලක් අකා හිටියු මිනිසෙක් ඉන්නවා. ඉතින් ඊට වඩා අපිට වෙන ප්‍රථම ධානයට ගිහිල්ලා ඉන්න එක හොඳයි. ඒකේ අර වේදනාවට වඩා දෙවෙනි ධානයට ගියාම ඊට වඩා හොඳයි. ওই විදිහට ගිහිල්ලා අපිට වෙන අටවෙනි ධානයටත් ගිහිල්ලා ඉන්නවා. දැන් ඉතින් කල්පනා කරන මේ හත්වෙනි ධානයෙන් කට්ටිය ඇති වැඩක් නෑ. අන්න නොගැලපෙන පුද්ගලයා. එයාට අටවෙනි ධානයේ නෑනේ නේද? එතකොට ඉතින් අටවෙනි ධානයටත් ගිහිල්ලා බලුවාම ඔයාට පේනවා අන්තිමට එයත් මැරිලා වැටෙනවා නේ. ඒකෙත් පැවතීමක් නැහැ නේද? ඒතර අපි විඥානේ නොබලපීම අපි හදාගත්ත එක. එතකොට එහෙමනම් මේ සමාපatti ධර්මයන් නිතර අපි අයින් කරන්න ඕනේ. නිත්‍යභාවය යම් කෙසේකින් ඇති වෙලා තියෙනවා දෙකත් අයින් වෙන්න ඕනේ. එතකොට ඒක තමයි අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය කියන එක. ඒකෙන් අපි එනෝ නෙක්ඛම්ම පවිචාරය. අපි එහෙමනම් අටවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ පවිචාර කියන එක වචනේ තේරුම තමයි to investigate thoroughly කියන එක. අන්න ඒක තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් හතරවෙනි ධානය ඉඳන් අටවෙනි ධානය දක්වා සමාපatti ධර්මයන් පහ කරන්නේ නෙක්ඛම්ම පවිචාරය සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ කෙනෙක් උත්සාහ කරන්න පුළුවන් අයින් කරන්න. නමුත් උත්සාහ කරගන්න බැරි වෙන්න පුළුවන් නේ. එතකොට තමන් දක්ෂ වුණා නම්, successful වුණා නම් අන්නේ සමාපatti ධර්මයන් පහ කරන්නට හැකි වුණා නම් ඒ කියන්නේ නිත්‍ය භාවය කියන එක ඉක්ම වීම කියන එක තියෙනවා. එතකොට ඒකෙදි නේ විඥානීය අර අපි කියව නොගලපීමක් තියෙනවා කියලා. අන්න ඒකත් ගැලවිලා යනවා මගේ. ගැලපීම කියන එක මම ඒ කියන්නේ නොගලපීම හදාගත්තේ මොකෙන්ද? සමාපatti ධර්මයන් කියන ඒවා භාවිතා කරලා. ඉතින් හදන්න පුළුවන් ඉහෙළම ඒවානේ. වැඩේ එකක් කාලා ජීවත් වෙනවා කියන එකයි ධානයේ ඉන්නවා කියන එකයි නිවසඤ්ඤා නාසඤ්ඤා ඇතනේ. වෙන හදන්න පුළුවන් හොඳ මේක නේ. එතකොට තමන් මේ එකක්වත් පවතින්නේ නැහැ කියන එක අයින් කරන්න පුළුවන් නම් නිත්‍ය භාවයකින් ඕන. එතකොට ඒක කළායින් පස්සේ අපිට ඇති වෙනවා කාමීසන ප්‍රහාණිය කියන එක. එතකොට නික්කම්ම පවිචාරයේ සියලු අංගයන් සහිතව පවත්න්නේ නම් එමගින් කාමීසනාව දුරු කරනවා. කොමන කාමීසනාවක්ද? යම් ධානය තලයක ඉපිද ගත කිරීමට ඇති ආසාවය. එතකොට මේ විදිහට අපිට සමාධි ස්කන්ධය කියන එක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හැම ධානය තලයක්ම ඉක්මවුවා අපි. එතකොට එහෙම වුණා නම් සමාධි ස්කන්ධය සම්පූර්ණ කෙරෙනවා. ඉතින් බලන්න අපි සාමාන්‍ය හිතන් ඉන්නේ සමාධි ස්කන්ධය කියන්නේ ඉතින් හොඳ හොඳ සමාධියන් ප්‍රථම ධානය, ද්විතීයික ධානය ඔහොම හදාගෙන ඉන්නවා කියන එක නේ. ඉතින් බුදුහාමුදුරු පෙන්නන්නේ ඒක නෙමෙයි සමාධි ස්කන්ධය කියන්නේ. මේ ඔක්කොම අල්ල පැත්තකට දානවා කියන එකයි. මොකද මේවා පවතින්නේ නැති දේවල් නේ. ඒක ස්කන්ධයක් ගත්තොත් ඉතින් ඒකට ඇලිලා ඊට පස්සේ ඉතින් තම ආපව උත්පත්ති ඇති කර ගන්නවා කියන එක. එතකොට ඒක සමාධි ස්කන්ධයක් වෙන්නේ නේ. ඉතින් මේක අපි සරලව පැහැදිලි කරලා තිනවා. අපි නිතරම ගත්තහම දැන් අර බෙල් ෂේප් කර්ව් එකේ අපි දැක්කනේ අර A2 B2 C2 කියලා නේ. C2 කියන්නේ මිය යන පැත්ත. දැන් බලන්න වඩේ කටක් කනවා. ඔය කට කාපු ගමන් දැන් ඔයගොල්ලෝ හිතපු දේ නම් හම්බුන්නේ අන්න විඥානේ නොබලපීම ඔතන තියෙනවා. සෝකේනේ තියෙන්නේ. ඉතින් දැන් කල්පනා කරන්න මොකද වඩේ කල්ලා විස කරනවාද? දැන් ඔයගොල්ලෝ තව කෑල්ලක් කාලා බලනවා මේක වරන ලු ටිකක් හරි ඇති කියලා. දැන් ඕක කරන්නේ කියලා කියන්නේ කවුද? අර C2 එක නේද? මැරිච්ච විඥානේ තමයි කියන්නේ මේක. තව කෑල්ලක් කාලා බලන්න ඕක තියෙන්න ඕනි කියන නේද? අපි එහෙනම් ගැළපීමක් තමයි හොයන්න යන්නේ. නමුත් මේ ප්‍රඥාවන්තය පේනු මොන ගැළපීමක්ද? නිව සංඥා නා සංඥා ඇතිනේ දක්වා වඩේක අත්හැරලා ධානයන්ට ගිහිල්ලා අන්තිමට ඔක්කොම ගත්තාම එකක්වත් පැවතීමක් නැහැ. එතකොට මී යනවා කියන එක තමයි තියෙන්නේ කියන එක. ඉතින් මේකේ භාවනාව කරන්නේ කොහොමද? ඉස්සෙල්ල අනුලෝම වශයෙන් බලනවා. අපි පටන් අරගෙන එනවා මේ අලෝභ කුසල මූලයේ ඉඳලා ඇවිල්ලා ඉතින් ওই සවිතක්ක සවිචාර සමාධිය ওই විදිහට දිගට එන පහළට. පහළට ඇවිල්ලා ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ අපි සමරීක තියනවානේ මේකේ නේද? සුතමේ ප්‍රඥාව සවිතක්ක සමාචාර සවිතාර සමාධි ඔය විදිහට එනවා සමාධි ස්කන්ධය දක්වා බලාගෙන ඉන්නවා මේ කාරණාවෙන් කාරණාව අතර සම්බන්ධ වෙන විදිහ. බලාගෙන ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ප්‍රඥා ස්කන්ධය කියන එක හැමෝම දන්නවනම් මේක ඉතින් ඇඩ්වාන්ස් 2 නේ අරකත් බල්ලා තිනවා කියන අර්ථය තියෙනවා. එහෙම දන්නවනම් ඉතින් එහෙනම් මම අවිද්‍යාශ්‍රෙන්ද කාමාශ්‍රෙට යන්නේ නැහැ. දැන් කාමාශ්‍රය කියන එක සාමාන්‍ය මිනිසෙක් කාමී කියන එක ගත්තාම කල්පනා කරන්නේ මේ ඇහෙන් බලන රූප කණෙන් අහන ශබ්ද ඕවත් එක්ක තියෙන සම්බන්ධතාවයන් වශයෙන් නේ. නමුත් බුදුහාමුදුරුවෝ කාමී කියන එක අත දැක්කේ කොහොමද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට මට නිවසඤ්ඤා නාසඤ්ඤායතනිය කියලා කිව්වත් ඒකත් සංකප්පයක් නේද? එතකොට ඒ සංකප්පේට රාගය තිබුණා ඒකත් කාමයට වැටෙනවා. එතකොට මෙයා මේ ප්‍රඥාවන්තයා දැන් අවිද්‍යාශ්‍රේ ඉඳන් කාමාශ්‍රෝ කාමාශ්‍රෝ කියන්නේ ඒක හරි සුඛයි කියන එකේ පසු සංඥාව ඒක හොයාගෙන යන්නේ නැහැ. එතකොට එහෙනම් මේ ඔක්කොම ධානයෙන් කියන අතහැරීම කියන එක එතන සිද්ධ වෙනවා. එතකොට මේක අනිත් පැත්තට බලන්න බොහොම බලකටුයි. අනුලෝම වශයෙන් බලලා වෙලාව තියෙනවා නම් ප්‍රතිලෝම වශයෙන් අනිත් පැත්තට බලා ගන්න. මේක ඇති වෙන්නේ සමාධි ස්කන්ධේ කාමීසන ප්‍රහාණි කාමීසන ප්‍රහාණි ඇති වෙන්නේ නෙක්ඛම් පවිචාරී කියලා අනිත් පැත්තට බලන්න. ඒක තමයි භාවනාවට තියෙන්නේ. එහෙනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.